පොන්දු වේ පුතේ සුබ දවසක් ඒවා සියලු දෙනාටම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විකාශනය කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද මම ඔබට පාඩම ගෙනෙන්නේ අද ඔබට පාඩම ගෙන එනවා තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හින්දලි කණිටු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ ඔබට මම අද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ 10 පන්තියේ 12 වෙනි පාඩම. ඒක තමයි කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු කියන එක. ඉතින් දුවේ පුතේ ඔන්න මම පුංචි සිද්ධියක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වෙසෙන කාලේ දවසක තෝදෙය්‍ය බමුණගේ පුතා, ඒ කියන්නේ සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේක සතුටින් පිළිසඳර කතා බහක යෙදෙනවා. එහෙම යෙදිලා ඊට පස්සේ එකත් පස්ව ඉඳගෙන සුබ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැම දෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි, සමහර අයට දීර්ඝ ආයුෂ ලැබෙනවා, සමහර අය ලස්සනයි, සමහර අය අවලස්සනයි, සමහරු නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා, සමහරු නිතරම නිරෝගීවත් වාසය කරනවා, සමහරු පැහැපත්, සමහරු පැහැයෙන් අඩුයි, සමහර අය මහා ශාක්‍යයි, තවත් සමහරු අල්පේ ශාක්‍යයි, සමහරුන් දුප්පත්, සමහර අය පොහොසත්, සමහර අය උසස් කියලා සම්මත කුලවල ඉපදිලා, තවත් සමහරු පහත් කියලා සම්මත කුලවල ඉපදිලා, සමහර අය ප්‍රඥාවෙන් අඩුයි, සමහර අය ප්‍රඥාවෙන් වැඩි. මෙන්න මේ විදිහට ලෝකේ ඉන්න මිනිස්සුන් අතර වෙනස්කම් ඇති වෙලා තියෙනවා, වෙනස්කම් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ වෙනස්කම් වලට හේතුව මොකක්ද කියලා සුභමානවකේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ සුභමානවකේ දේශනා කරනවා, සත්‍යයන් උස්පහත් වශයෙන් බෙදුම් ලබන්නේ කර්මය විසින් කියලා. කර්මය කියලා කියන්නේ මොකද්ද වේ පුතේ? සිතාමතා කරනු ලබන ක්‍රියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. එතකොට දුවේ පුතේ, එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මේ උස්පත්ත්වයේ වෙනස් වීම විෂමතාවයට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ කර්මය කියලා. කර්මය නිසා තමයි මේ වගේ උස්පහත් භාවයට හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ, මිනිස්සු කර්ම දායාද කොට තියෙනවා, ඒ වගේම කර්මය ඥාති කොට මේ තියෙනවා, කර්මය පිළිසරණ කොට තියෙනවා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ. එතකොට එහෙනම් කර්මයේ හිමිකාරය තමම්ම තමයි. ඒ කියන්නේ කර්මය කියන්නේ මොකද්ද? නැවතත් මතක් කරන, සිතා මතා කරනු ලබන ක්‍රියාවන්. කර්මය කියලා කියන්නේ සිතා මතා කරනු ලබන ක්‍රියාවන්. එකට කියනවා සචේතනික ක්‍රියා කියලා. එතකොට මිනිස්සු සචේතනික ක්‍රියා සිදු කරන ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. සිත, කය, වචනය කියලා. එතකොට මෙන්න මේ දොරටු තුනෙන් තමයි පුජ්‍යලයා කර්ම කරන්නේ. එතකොට කය කියලා කියන්නේ ශරීරය, වචනය කියන්නේ වචන භාවිත කරන කතා බහ, ඊළඟට මනස කියන්නේ මනස දන්නුනේ මනස. එතකොට මෙන්න මේ තුන, කය, වචනය, සිත කියන දොරටු තුන මුල් කරගෙන කයින් කරන කර්මවලට කියනවා කාය කර්ම කියලා. වචනයෙන් සිදු කරන කර්මවලට කියනවා වචී කර්ම. මනසින් සිදු කරන කර්මවලට සචේතනික ක්‍රියාවලට කියනවා මනෝ කර්ම කියලා. එතකොට එහෙනම් දුවේ පුතේ, තුන් දොරින් තමයි මේ සියලු කර්ම කරන්නේ. මෙන්න මේ තුන් දොරින් කරන කර්ම ප්‍රධාන වශයෙන් කුසල කර්ම සහ අකුසල කර්ම කියලා බෙදෙනවා, කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අකුසල කර්ම නිසා තමයි පුජ්‍යලයාට සසර දුක් උපදවන්නේ. කුසල කර්ම නිසා තමයි පුජ්‍යලයාගේ සසර යහපත් තත්ත්වයට පත්කරන්නේ. එතකොට දුවේ පුතේ, අකුසල කර්ම එහෙම නැත්නම් සසර දුක් උපදවන නරක අවැඩ සචේතනික ක්‍රියා වර්ග 10ක් තියෙනවා. මේවා දස අකුසල් කියලා හඳුන්වනවා. බුදුදහමේ හඳුන්වලා තියෙනවා දස අකුසල් කියලා. එතකොට මේ දස අකුසල්, මේ අකුසල් 10ක් මේ තුන්දොර මුල් කරගෙන තමයි කරන්නේ. අපි කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා තමයි කොටස් වලට බෙදෙන්නේ. එතකොට කාය කම්ම, කයින් කරන අකුසල කර්ම, දස අකුසල් අතර කයින් කරන අකුසල කර්ම තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, ඒ කියන්නේ සතුන් මැරීම, අදත්තාදානය, හොරකම් කිරීම, කාම මිච්ඡාචාරය, වැරදි කාම සේවනය කියලා ඒ තුන. ඊළඟට වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එහෙම නැත්නම් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප කියලා ඔන්න වචී කර්ම, නැත්නම් වචනයෙන් කරන වැරදි හතරක්. ඒ වගේ මනෝ කර්ම, වැරදි ලෙස මනසින් කරන කර්ම තුනක් තියෙනවා. අවිද්‍යාව, අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය, මසුරුකම. එහෙම නැත්නම් ඊළඟට ව්‍යාපාදේ, ව්‍යාපාදේ කියන්නේ තරහ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය, කියන්නේ වැරදි දැකීම. එතකොට මෙන්න මේ අකුසල් 10, කියන්නේ දස අකුසල් තුන්දර මුල් කරගෙන කෙරෙනවා. එතකොට සසර සැප උපදවන තව කුසල ක්‍රියා 10කුත් තියෙනවා. ඒක මේ අවස්ථාවේ විස්තර කරන්නේ නැහැ. ඒවට අපි කියන දස කුසල් කියලා. ඒ කියන්නේ කුසල කර්ම 10ක්. එතකොට මෙන්න මේ කුසල කර්ම හෝ අකුසල කර්ම කිරීමට පුජ්‍යලයා පොළඹවන මූලයන් තියෙනවා. ඒකට කියනවා අකුසල මූල සහ කුසල මූල කියලා. එතකොට නරක කර්ම කරන්න පොළඹවන්නේ අකුසල මූල තුනක් තියෙනවා. ඒව තමයි ලෝභය, ද්වේෂය, මෝහය කියන එක. එතකොට ලෝභය කියන්නේ ඇල්ම, ආශාවනේ. ද්වේෂය කියන්නේ තරහ, විරුද්ධවාදී බව. මෝහය කියලා කියන්නේ, ඒ කියන්නේ අර පව් පින් ආදී විපාක නැත කියලා සිතෙන මුලාව, නැත්නම් පව් පින් නැත කියලා හිතන එක. එතකොට ඊළඟට දුවේ පුතේ, කුසල කර්ම කරන්න මුල් වෙන කුසල මූල තුනකුත් තියෙනවා. අලෝභය, අද්වේෂය, අමෝහය කියලා. අලෝභය කියන්නේ ලෝභ නැතිකම. අද්වේෂය කියන්නේ ද්වේෂයෙන් තොරයි, මෛත්‍රී සහගත බව. ඊළඟට අමෝහය කියන්නේ මුලාවෙන් තොර බව. පින් පව් ආදී විපාක තියෙනවයි කියලා පිළිගන්න එක. එතකොට ඒ ආකාරයෙන් මූලයන් අපට හඳුන්වන්න පුළුවන් කුසල අකුසල් කරන. එතකොට ඊළඟට දුවේ පුතේ, මේ කර්මය පිළිබඳ බුදුදහමේ ඉගැන්වීමේදී කර්මය පිළිබඳ ප්‍රභේද කීපයක් සඳහන් වෙලා තියෙනවා. ඒකෙදී අපි මුලින්ම කතා කරනවා විපාක දෙන කාලයනුව කර්මය ප්‍රභේද. ඒ වගේ විපාක දෙන කාලයනුව කර්මය ප්‍රභේද හතරක් තියෙනවා. ඒ හතර තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම කියලා කියන්නේ. එතකොට දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ දුවේ පුතේ මෙලව වශයෙන් විපාක දෙන කර්ම, මෙලව දීම. ඒකල අවස්ථාවේ වෙන්න පුළුවන්, නැත්තම් මෙලව ජීවිතය තුළ විපාක දෙන කර්ම. මේ කර්ම මගින් ප්‍රවෘත්ති විපාක ලැබෙනවා, වගේම ප්‍රතිසන්දි විපාක ලැබෙන්නේ නැහැ. එතකොට ඊළඟ එක තමයි උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ මරණින් මතු පළමු ආත්මභාවයේදී විපාක දෙන කර්මය තමයි මේ නමින් හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ කර්ම, එතකොට දෙවනි ආත්මභාවයේදී, කියන්නේ මරණින් පස්සේ නම් පළවෙනි ආත්මභාවයේදී විපාක දෙන කර්ම තමයි. එතකොට අකුසල පක්ෂයෙන් මව මැරීම, පියා මැරීම, බුදුවරයෙක්ගේ ඇඟේ ලෙසලවීම, රහතන් වහන්සේලා මැරීම, සංඝබේදය කියන පංචානන්තරීය පාප කර්ම සිදු කළ අය වගේම කුසල පක්ෂයෙන් පංචාභිඥා, අෂ්ඨ සමාපatti ආදී ධ්‍යාන උපදවගත් අය මේ කර්ම වලට අනුරූප, ඒ කරන ලද කර්ම වලට අනුරූපව දෙවන ආත්ම භාවයේ, නැත්නම් දෙවන භවයේදී කුසල කර්ම පැත්තෙන් නම් සැප විපාක සැප විඳිනවා, අකුසල පැත්තෙන් නම් දුක් විඳින්න සිදු වෙනවා. ඊළඟට තමයි අපරාපරිය වේදනීය කර්ම. එතකොට අපරාපරිය වේදනීය කර්ම කියලා කියන්නේ දෙවන ආත්ම භාවයෙන් පස්සේ කවර හෝ ආත්ම භාවයක විපාක දෙන කර්ම. ඒ කියන්නේ සසර දුකෙන් නිදහස් වෙලා නිවන් දකින ජාති දක්වා කිසියම් භවයකදී මෙන්න මේ කර්ම විපාක දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අහෝසි කර්ම. මොකද අහෝසි කියන වචනේම තේරෙනවා ඒක අහෝසි වෙලා යනවා කියන එකනේ. විපාක නොදී අහෝසි වෙලා යන කර්ම තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙක් සියලු කෙලෙස් නසලා රහත් භාවයට පත්තුනොතින් එතකොට රහත් වීම හේතුවෙන් වෙනත් කර්මයක් විපාක දෙන්න, කුසල හෝ අකුසල කර්මයක් විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි කියනවා ඒක නිශ්චිත අවස්ථාව විපාක දෙන විට නොලැබෙන නිසා මේවට කියනවා අහෝසි කර්ම කියලා. ඊළඟට අපි ඒ කතා කරේ දුවේ පුතෙක් විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද හතර. ඊළඟට විපාක දෙන ආකාරය අනුවත් කර්මයේ ප්‍රභේද හතරක් තියෙනවා. ඒ හතර තමයි ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා. එතකොට ගරුක කර්ම කියලා කියන්නේ දුවේ පුතේ වෙනත් කර්මයකින් වළක්වන්න බැරි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලා කුසල කර්ම. මොකද ගරුක කර්ම කියන්නේ වෙනත් කර්මයකින් වළක්වන්න බැරි වඩාත් බලසම්පන්න කුසලා කුසල කර්ම. එතකොට පංචානන්තරිය පාප කර්ම. අපි කිව්ව මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම ආදී වශයෙන් කලින් කිව්වේ. එතකොට ඒ වගේ ඒවා ගරුක අකුසල කර්ම බවට, ගරුක අකුසල කර්ම. ඒ වගේම කුසල පක්ෂයේ පංචවිඥා අෂ්ට සමාපatti ආදී ධ්‍යාන උපදවා ගත්තොතින් ඒවයින් ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවල උපත ලබන්න හේතු වෙන්නේත් මෙන්න මේ ගරුක කර්මය. ඊළඟ එක තමයි දුවේ පුතේ ආසන්න කර්ම. ආසන්න ඒ කියන්නේ මරණ ආසන්න අවස්ථාවේදී හෝ කලින් කරන ලද කර්මයක්, කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් සිතට නැගෙන්න පුළුවන්. මෙන්න මේ අවසාන මොහොතේදී, මරණාසන්න මොහොතේදී සිතට නැගුණු කර්මය අනුව ඊළඟ භවයක ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙනවා. හැබැයි ගරුක කුසල කර්මයක් හෝ ගරුක අකුසල කර්මයක් ඉදිරිපත් නොවුණා නම් තමයි එහෙම වෙන්නේ. මොකද ඔබ උදාහරණයක් දන්නවා ඇති පුංචි පන්තිවලදී ඉගෙනගෙන තියෙන මට්ට කුණ්ඩලි කතාව. මේ මට්ට කුණ්ඩලි කියන තරුණයා මරණාසන්න මොහොතේදී, ඒ කියන්නේ මරණාසන මොහොත බව දැනගෙන බුදුරජාණන් වහන්සේ අසරණෙන්ට පිහිටවීම සඳහා මහා කරුණා සමාපත්තියට සමවැදෙලා දකින මට්ට කුණ්ඩලීට පිහිට වෙන්න ඕන කියලා. ඒ වෙලාවේදී මට්ට කුණ්ඩලීගේ තත්ත්වය දරුණු අතරලා මරණාසන්න මොහොතටපත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුදුරැස්මලක් විහිදලා ඒ දෙස බැලලා ශ්‍රද්ධාවෙන් දොහොත් මුදුන් තියලා වැඳගෙන ජීවිතය අවසන් වුණා. ඒ නිසා ඒ බුදු හාමුදුරුව දැකලා සිත පහදවා ගත්ත පිනේ ප්‍රතිඵලයක් හැටියට දිව්‍ය ලෝකේ උපත ලැබුවා. ඒ වගේම තමයි දුවේ පුතේ කොසල් රජුගේ බිසව, කියන්නේ මල්ලිකා බිසවට අවසාන මොහොතේ, මරණාසන්න මොහොතේදී හිතට නැගුණේ අකුසල සිතුවිල්ලක්. මෙන්න මේ අකුසල සිතුවිල්ල නිසා මල්ලිකා දේවිය ටික කාලයකට දුගතිගාමි වුණා. ඒ කියන්නේ ආසන්න කර්මය හේතුවෙන්, ඒ කියන්නේ මරණ ආසන්න මොහොතේ හිතට නැගුණු සිතුවිල්ල හේතු කරගෙන. ඊළඟ එක තමයි දුවේ පුතේ ආචින්න කර්මය. ආචින්න කර්මය කියන්නේ ආචින්න, ඒ කියන්නේ ජීවිත පුරුද්දක් ලෙස සිදු කරපු කුසලා කුසල කර්ම. ඒ කියන්නේ නිරන්තරයෙන්ම තමන් විසින් සිදු කරන කුසලා කුසල කර්ම. එයන් පුරුද්දක් ඇටියට, අපි හිතෙන් පුරුද්දක් ඇටියට යම් කිසි කෙනෙක් නිරන්තරයෙන්ම දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, භාවනා කළා තියෙනවා නම්, එතකොට ඒගොල්ලොන්ට ජීවිත පුරුද්දක් ඇටියට වැඩිපුර කළා තියෙන පින්. එතකොට ඒ පින අනුව පුජ්‍යලේ සුගතිගාමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට හොරකම, මේ කියන්නේ වැරදි වැඩ බොහොමයක් කළා තියෙනවා නම් පුජ්‍යලයා දුගතිගාමි වෙන්නත් පුළුවන්. එතකොට ඒ ආකාරයෙන් ආචින්න කර්මය බලපාන්න පුළුවන්. හැබැයි ගරුක හෝ ආසන්න කර්මවල බලපෑමක් නැති වුණොත් තමයි ප්‍රතිසන්දිය ලබා දෙන්න ආචින්න කර්මයේ ඉදිරිපත් වෙන්නේ. ඊළඟ දුවේ පුතේ කටත්තා කර්මය. කටත්තා කර්මය කියලා කියන්නේ දැඩි චේතනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසලා කුසල කර්ම. එතකොට මෙන්න මේ කර්ම ප්‍රතිසන්දි විපාක ලබා දෙන්න හේතු වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි දුවේ පුතේ කෘත්‍ය නැත්නම් කාර්යයන් අනුමත් කර්මයේ ප්‍රභේද හතරක් තියෙනවා. ජනක කර්ම, උපත්තම්බක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම කියලා. එතකොට ජනක කියන එකේ අදහස පුතේ උපත කියන එක එතකොට එහෙනම් ජනක ජනන කිව්වම අදහස. එතකොට ප්‍රතිසන්දිය ලබා දෙන්නට ඉවහල් වෙන්නේ මෙන්න මේ ජනක කර්මය. ඒ කියන්නේ මිය පරලොව ගිහිල්ලා ඊළඟ භවයක උපත ලබන්න හේතු වෙන්නේ ජනක කුසල කර්මයක් හෝ ජනක අකුසල කර්මයක්. එතකොට ජනක කුසල කර්මයක් ඉදිරිපත් වුනොතින් නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපාවල ඉපදෙන්න හේතු වෙනවා. ඒ වගේම ජනක කුසල කර්මයක් ඉදිරිපත් වුනොත් සදේව ලෝව, මිනිස් ලෝව ආදී සැප ඇති තන්වල උපත ලබන්න හේතු වෙනවා. ඊළඟ එක තමයි දුවේ පුතේ කාර්යයන් අනුව මේ කර්මයේ ප්‍රභේදයේ උපත්තම්බක කර්මය. උපත්තම්බක කර්මය කියලා කියන්නේ ජනක කර්මෙන් උපන් තැනැත්තාගේ ජීවිතය තව දුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන උදව් වන කර්ම. නැත්තම් උපත්තම්බක කර්ම. එතකොට ජනක කර්මයෙන් කුසල කියන්නේ කුසල ජනක කුසල කර්මයක් හේතුවෙන් හොඳ තැනක උපත ලැබුවා නම් තවදුරටත් හොඳින් සතුරින් ජීවත් වෙන්න හේතු වෙන්නේ මේ උපත්තම්බක කර්මය. එහෙම නැත්නම් ජනක කර්මයෙන් අනු අකුසල ජනක අකුසල කර්මය මුල් වෙලා දිලුඳු වෙලා ඉපදුනා නම් තවත් දිලුඳු බවට පත් වෙලා අසරණ තත්ත්වයට පත් කරවන්න හේතු වෙන්නේ මෙන්න මේ උපත්තම්බක කර්මය. ඊළඟ එක තමයි උපපීඩක කර්මය. මේකට උපපීලක කර්මය කියලා කියනවා. කුසල කුසල වශයෙන් කියන්නේ ආකාර දෙකක්. මේ දෙකක් දෙආකාරයි මේකේ. ඊළඟට ප්‍රවෘත්ති විපාක ලබා දෙනවා ජනක කර්මයට බාධා පමුණුවන. ඒ කියන්නේ ජනක කර්ම අපි කිව්වේ කරන ජනක කුසල කර්මයක් කරත් හොඳ තැනක උපත ලබනවයි කියලා. ඒතර ජනක කර්මයට බාධා පමුණුවලා ඒකේ බලය හීන කරවන්න උපපීඩක කර්මය නැත්නම් උපපීඩක කර්මය සමත් වෙනවා. ඒ වගේම උපපීඩක අකුසල කර්මය ජනක කුසල කර්මයටත් උපපීඩක කුසල කර්මය ජනක අකුසල කර්මයටත් හානි කරනවා. ඒ කියන්නේ ඒක පැහැදිලි නැත්නම් නැවත මම කියන්නම්. කියන්නේ ජනක කුසල කර්මයකින් හොඳ තැනක උපත ලැබුණා නම් අන්නේ අපි හිතමු උදාහරණයක් ඇටියට හොඳට සැපවත් ජීවිතයක් ගත කරනවා. යාන වාහන තියෙනවා. එතකොට ඒ යාලා මොන හරි රියනතුරක් වුණයි කියමු එයාට දුක් විඳින්න සිදු වෙනවා එක තැනකට වෙලා. එතකොට අන්නේ වගේ දේවල් වෙන්නේ අර තත්වයට බාධාවක් පැමිණෙන නිසා. ඒ කියන්නේ කුසල කර්මය ඒ ආකාරයෙන් දිගටම පවත්වන්න බැරි වෙනවා, බාධාවක් පැමිණෙනවා. ඊළඟ එක තමයි උපඝාතක කර්ම. ඝාතක නේ, ඝාතක කියන එකෙන් නැති වෙනවයි කියන අදහසනේ එන්නේ දුවේ පුතේ. එතකොට ජනක කර්මයෙන් විපාක දීමේ හැකියාව නැති කරනවා මෙන්න මේ උපඝාතක කර්මය. එතකොට උපඝාතක කර්මය නිසා උපඝාතක අකුසල කර්ම ජනක කුසල කර්මයේ, උපඝාතක කුසල කර්ම ජනක අකුසල කර්මයේ විපාක දීමේ ශක්තිය නැති කරනවා. අර කලින් කිව්වාගේ අර ඒකට බාධා කරන ඉස්සෙල්ලා කිව්වේ ඒකේ උපපීඩක කර්මය. මේකෙ වෙන්නේ ඒ ශක්තිය නැති කරන එක. එතකොට ඔබට පැහැදිලි ඇති. ඊළඟට කර්මයේ දැන් අපි අවස්ථා කීපයක් කිව්වනේ. කර්මයේ අවස්ථා ප්‍රභේද වෙන් කරන ආකාර තුනක් කිව්වනේ. විපාක දෙන කාලය අනුව, ඊළඟට විපාක දෙන ආකාරය අනුව, ඊට පස්සේ කිව්වා කෘත්‍යයන් හේවත් කාර්යයන් අනුව කර්මයේ ප්‍රභේද හතර හතර අපි කතා කරා. ඊළඟට කර්මයේ බලපෑම් කොච්චර තීරණාත්මක වෙලා තිබුණත්, කර්මය කොච්චර වැදගත් වුණත් බලවත් වුණත්, සමහර වෙලාවල් වලදී වර්තමාන කර්මවලින් සහ පරිසරයේ තියෙන සාධක වලින් අතීත කර්ම ශක්තිය මතු කරගන්න පුළුවන්. නැත්නම් අර කර්මයේ අකුසල විඳින අවස්ථා නැති කරගන්න පුළුවන්, ඒක වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් අතීත කර්ම ශක්ති පාද ගන්න හරි වෙනස් කරගන්න හරි පුළුවන් හැකියාවක් ලැබෙන සම්පatti හතරක් ගැන සඳහන් වෙනවා බුදුහමේ. ඒවා තමයි ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා. එතකොට ගති සම්පatti කියලා කියන්නේ යම්කිසි කාල යසයිසුරින් පිරිච්ච ස්ථානයක යම්කිසි කෙනෙක් උපත ලැබුවා නම් පෙර කරන ලද අකුසල කර්ම විපාක දෙන්න අවස්ථාව වැළකීලා යනවා. එතකොට ඒ ගති සම්පත්තියේ හේතුවෙන්. ඊළඟට උපදි සම්පත්තිය කියලා කියන්නේ උපදි කියන්නේ හොඳ උසස් රූප ස්වභාවයක් තියෙන එක. එතකොට ලස්සන රූපයක් තියෙනකොට දුප්පත් පවුලක උපත ලැබුවත් එයාට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අතීත කාලයේ සමහර රජවරු දුප්පත් පවුල්වලින ලස්සන රූමත් කාන්තාවෝ අග්ගබිසව් තනතුරේ තියාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරවදී වර්තමාන සමාජය උනත් වෙන්න පුළුවන් ලස්සන රූප ස්වභාවයක් තියෙන දරුවෙක් දැකලා අනිත් අයට කෙනෙකුට කැමැත්තියලා හිතක් ඒ කියන්නේ දරුවට ආදරයක් ඇතිවෙන ලස්සන රූප සම්පත්තියක් තියෙනවා කියලා ඒ දරුවා ගැන හොයලා බලලා ඒ දරුවට හොඳට උගන්නලා හොඳ සමාජයකට යොමු කරන්න කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. එතකොට ඒ ලස්සන රූප සම්පත්තියක් නිසා. ඊළඟ එක තමයි දුවේ පුතේ කාල සම්පත්තිය. කියන්නේ යහපත් සෞභාග්‍යවත් කාලයක් තුළ පුජ්‍යලයක උපත ලැබුවම පාප කර්මවලට විපාක දෙන්න අවස්ථාව නැති වෙනවා. අපි හිතමු කෙනෙක් දන් දුන්නේ නැත්නම් සමහරවදී මේ යට මෙලව වශයෙන් දුප්පත් වෙන කෑම බිම හිඟ වෙන්න පුළුවන්. ඒ වුණාට හොඳ කාලයක උපත ලැබුවම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න වෙනවා. ඒවට කියන්නේ ඒකේ නරක විපාක විඳින්න සිදු වෙන්නේ නැහැ යහපත් කාලයක බිහි වෙච්ච නිසා. අපි හිතමු යම්කිසි රටක හොඳ ධාර්මික රජෙක් පහළ වෙලා ජනතාවට සුගත මුද ජීවිතයක් ගත කරන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම රට ශස්ත්‍රිකත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අකුසල කර්මයක් කළා තිබුණත් ඒකේ විපාක විඳින්න අවස්ථාව නැති විපාක විඳින අවස්ථාව නැති වෙලා පුජ්‍යලයට සතුටින් ජීවත් වෙන්න වාග්ය උදා වෙන කාල සම්පත්‍ය කියන්නේ යහපත් සෞභාග්‍යමත් කාලයක උපත ලැබීම නිසා. ඊළඟ එක තමයි දුවේ පුතේ මේ ප්‍රයෝග සම්පත්‍ය. ප්‍රයෝග සම්පත්‍ය කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව සහ උත්සාහයෙන් කටයුතු කිරීම නිසා තමන්ට මුණ දීමට සිදුවන අකුසල කර්ම මග හරව ගන්න පුළුවන්. අපි හිතමු යම් කෙසේ පෙර කරන ලද අකුසල කර්ම නිසා දුගී දුප්පත් පවුලක ඉපත ලැබුවයි කියලා. එතකොට ඒ ළමයා ඒ ගැන නොහිතලා හොඳින් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න උත්සාහයෙන් සියලුම දේවල් අනලස්ව උත්සාහයෙන් සියලුම කටයුතු කරගෙන යනවා. එතකොට හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරගෙන ලස්සනට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ජීවිත අභියෝග ජය ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් එයට වාසනාවන්ත කාලයක් උදා කරගන්න පුළුවන්. දැන් අපි ඒ කිව්වේ කර්මයට අමතරව සම්පatti හතරක් ගැන. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත තියෙන විපatti කාල විපatti උපදි විපatti ගති විපatti ප්‍රයෝග විපatti කියලා කොටස් හතරක් තියෙන. කොහොමවත් දුවේ පුතේ ඔබට ඒ ටික ගැන මේ පාඩමේ විස්තර වෙන්නේ නැහැ. එනිසා අපි දැන් මේ ටික ඉගෙන ගන්නමු. දැන් ඔබට මතකයි අපි කර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. මොකද්ද කර්මය කියලා කියන්නේ? සිතාමතා සිදු කරන ලද ක්‍රියා තමයි කර්මය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ මේ කර්ම කරන්න දොරටු තුනක් තියෙනවා. කාය සිත වචනය කියලා අපි ඒක හඳුනගත්තා. ඊට පස්සේ කුසල කර්ම අකුසල කර්ම කරන්න මුල් වෙන මූලයන් ගැන කතා කරා. අලෝභ ආදේශ අමෝහ කියන මූලයන් කුසල මූලයන් හැටියට හඳුන්වනවා. ඒ කුසල මූලයන් මුල් කරගෙන කුසල කර්ම සිදු කරනවා. මේ ආකාරයෙන් අපි දස අකුසල් ගැන කතා කරා. ඒ කියන්නේ නරක පැත්ත මේ පැති 10ක් ඒ වගේම දස කුසල් කියලා තියෙනවා. ඒක ඊළඟ කර්මයේ ප්‍රභේදයන් ගැන ඉගෙන ගත්තා. එතකොට දූල පුතාලට තේරෙනවා ඇති කර්මය පිළිබඳ අපි ඉගෙන ගත්තාම අපි උත්සාහ ගන්න ඕන අකුසල කර්ම කළොත් ඒකෙන් අපිට අවඩක් වෙන්නේ මෙලෝ වශයෙන් දුක් විපාක විඳින්න සිදු වෙනවා, පරලෝ වශයෙන් දුක් විඳින්න සිදු වෙනවා. ඒ වගේම කුසල කර්මයක් කළොත් මෙලෝ පරලෝ වශයෙන් අපට සැප විඳින්න පුළුවන්, යහපත් දෙලොවම ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ එහෙමනම් අපි අකුසල කර්මයෙන් ඈත් වෙලා කුසල කර්මයේ දෙන උත්සාහ ගන්න කියලා ඔබට මතක් කර දෙනවා. ඉතින් දුවේ පුතේ මගේ පාඩම මෙතනින් අවසන් කරනවා. යළිත් දවසක අපි හමු වෙමු. එහෙමනම් දුවේ පුතේ අද පාඩම ඉදිරිපත් කළේ තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක, ඒ වගේම වර්තමානයේ හිඳලියේ කණිටු විදුහලේ විදුහල්පති WMP දමයන්ති තෙරුවන් සරණ. ආයුබෝවන්.